හිතට හසු වුණාද සිහි වුණාද සිහි කරන වෙලාවටත් වතුර එහෙම එකක් නැහැ කියලා තේරෙනවා. ආපහු එබුණොත් ආයෙත් පේනවා. ආයෙත් පේනවා. ආයෙත් ඔළුවහකට ගත්තොත් නැහැ. දැන් ඕගලන්ට බලන්න මේ ඡායාව දෙපොළක හම්බ වුණා. කොතනද දෙපොළ? ඇහෙන් දකින කොටයි මනසෙන් සිහි කරන කොටයි. ඔය දෙපොළ ඒ දෙපොළ හැටියටම හඳුනාගන්න. එතකොට මේ ශුන්‍යතාවයේ ඉබේ මෙළඹ සිටිනවා. දැනට වෙලා තියෙන්නේ මේ පේන ඉස්සෙල්ලත් මේ පේන දේ නෑ, පේනනම් පස්සෙත් නෑ. ඇහැට ගැටෙන කොටයි පේන්නේ. ඇහත් රූපයක් දෙක නිරුද්ධ වෙනකොටම පේන දේ නිරුද්ධ වුණාට ඇති බවට ආවරණය කරමින් අපිට මනෝ සම්පස්සේ උපදිනවා. මනසට එළඹ සිටිනවා. එතන අපි ආයතන දන්නේ නැහැ. මේ මනස ධර්මාරමණය දෙන්නගේ ක්‍රියාවලියක් දැන්නේ හම්බ වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි ආපහු රවටන මොකද? රූපේ කියලා. අපි එතනින් හඳුනාගත්තොත් මේ හම්බ වෙන්නේ මනසයි කියලා. ඔන්න අපි දකින්න අපි සිහි කරන වෙලාවට දැකපු දෙයක් නැහැ කියලා. ටික 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 අපිට ඒක පේන්න ගන්නවා. දැන් ඒකට මම කියන්නේ ඔතනින් යන්න බැරි වෙයි. ඔක අමාරු වෙයි. ඉස්සෙල්ලාම හිත සමාධි කරන කමතහනක් කරන්න. මේක දකින්න එක තැනකින් යන්න පුළුවන්. අමාරු නෑ. එකම එක තැනක් තියෙනවා. මෙන්න මේ එකම තැන අල්ලගෙන යන්න පුළුවන් නම් හැම කෙනෙකුටම බොහොම පහසුයි. ඉස්සෙල්ලාම සිහිය කියන එක හුරු කරන්න. සිහිය කියන එක හුරු කරන්නේ කොහොමද? උජුම් කායම් පනිදාය පරිමුඛම් සතින් උපට්ඨපෙත්ත. කොන්ද ඍජුව තබා ගන්නවා. පරිමුඛම් මේ සිහිය පිහිටවා ගන්නවා. නාසයේ කෙළවර හෝ මුඛ නෙමෙයි. පරිමුඛම් සතින් උපට්ඨපෙත්ත සිහිය තබා ගන්න. දැන් ඔගල ආනාපාන සතිය වඩනකොට නාසයේ හෝ තොල් දෙක ගාව හිත තබා ගන්නවනේ. මේ හැම කමටහනකටම මේ සති නිමිත්ත නිමිත්තම හැම කමටහනකටම මේ විදිහට හිත තබා ගන්නවා. එහෙම හිත තබාගෙන ඔන්න සිහියෙන් ආස්වාද ප්‍රසන්න කරනවා. තේරෙනවා? ආපහු හිත අහකට ගියොත් ආයෙත් ගන්නවා. ආයෙත් සති නිමිත්තෙන් හිත තබාගෙන සිහියෙන් ආස්වාද ප්‍රසන්න කරනවා. මෙහෙම ටිකක් කරන්න. ඊට පස්සේ හිතාමතාම ආනාපාන සතිය නතර කරනවා. නතර කළා සති නිමිති හිත තබාගෙන ඉන්නකොට ඔබලගේ මනසට ගලාගෙන ආපු විතර්ක තියෙනවනේ. සිතුවිලි මේ හැම සිතුවිල්ලක්ම විදර්ශනා කරනවා. හැම සිතුවිල්ලක්ම කියන්නේ ඔක්කොම බෑ. Tamanta ප්‍රකට ප්‍රකට සිතුවිල්ල විදර්ශනා කරනවා කියලා කියන්නේ බහැර අරමුණේ විඥානේ පිටන්න දෙන්නේ නැහැ. බහැර අරමුණේ විඥානේ පිටන්න දෙන්නේ නැහැ කියන්නේ දැන් මෙහෙම ඉන්නකොට ගෙදර මතක් වුණා කියලා හිතනොත් ගෙදර මතක් වෙච්ච වගේ අතහරින්න නැතුව දැන් මේ මනස ධර්මාරම්මන නිසා හිතේම උපදින අදහසක් දැනගත්ත නේද? මේ ගෙදර මතක් වුණා කියන ධර්මතාවය මනස තුළම හටගෙන මනස තුළම නැති වෙනා නේද? ඔය විදිහට තමන්ට සිහි වෙලා අතහැරිච්ච අරමුණු නැවත හරි සිහි කරගෙන ඔන්න කීපයක් මේ සිහි වෙන හැම ධර්මතාවයක්ම මනසයි කියලා සිහි කරනවා. ආපහු නතර කරනවා. ඒ ටික නතර කළා ආනාපාන සතිය වදිනවා. ආයෙත් ආනාපාන සතිය ටිකක් නතර කළා. මේ නතර කළා ආයෙත් අරවගේ විදර්ශනා කරනවා. මේකට කියන සමත විදර්ශනා යුගනද්ද වඩනවා කියලා. හිත සමාධි සමතකමතහනකින් හිත වඩනවා. උපදින ධර්මයන් නුවණින් සමර්ථනය කරනවා. ආපහු සමතකමතහනකින් හිත වඩනවා. ආපහු නොවනේ ධර්මයේ සම්මර්ෂණය කරනවා. එතකොට මේ විදිහට හිත වඩවඩ නොවනින් ධර්මයේ සම්මර්ෂණය කරනකොට අපිට මේ මෙච්චර කල් ඇසුරු කළ මේ හැම දෙයක්ම එක්ම මනායතනය තුළින් හම්බ වෙයි. ලෝකයක්, ලෝක සමුදියක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධගාමී ප්‍රතිපදාවක් බඹයක් වුණ ශරීරය තුළින් හම්බ වෙයි. මෙච්චර කල් අපිට බාහිරෙන් හම්බ වෙන මේ ලෝකයක් තිනවනේ. ඕගලන්ට තේරෙයි බාහිර නිසා මේ ඔක්කොම තමා තුළයි උපදින්නේ කියලා. එන්න එන්න ටික ටික ඒක ප්‍රකට වෙන්නේ. ඉතින් කරන්න ඕනේ බහැර තියෙනවා තියෙනවා කියලා සිහි වෙන සිහි වෙන හැම එකක්ම හඳුනා ගන්න ඇත්ත. එහෙ තියෙනවා කියලා සිහි වෙන්නේ තමා තුළ නේද කියන බව හඳුනා ගන්න. ඇත්ත ඒ. සමතක මඩමකින් හිත වඩනවා. බහැර යමක් තියෙනවා කියලා හිතනකොටම බහැර තියෙනවා කියලා සිහි වෙන්නේ මෙතන නේද? මේ බව සීකන්න. මේ විදිහට ඔහොම බලබල හිත වඩන. ඊට පස්සේ එදිනෙදා කටයුතු කරනා කරනකොට උයනකොට පියනකොට ගෙවල් දොරවල් අතුපතු ගන්නකොට මේ ධම්මනස කාර්යයක් කරන්න බැරි හින්දා ඒ වෙලාවට හිත රැක ගන්න. බුදුගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ කියන මේ සතර කමතහනෙන් එකකින් එකක් උපයෝගී කරගෙන හිත රැක ගන්න හැම වෙලාවෙම. එතකොට මේකෙන් වෙනව මොකද්ද? අලුතෙන් කෙලෙස් ධර්ම උපදින්නේ නැහැ. උපන්න කෙලෙස් ධර්මයක් තියෙනවා නම් මේක වැඩෙන්නේ නැහැ. මේ විදිහට හිත රැකගෙන කටයුතු කළාම හැමදාම ඇතුළත තියෙන පරණ කෙලෙස් දෙවිදේ යනවා මිසක අලුතෙන් කෙලෙස් උපදින්න ඉඩ නැහැ. මොකද ගැඹුරු විදර්ශනා නුවණක් අපිට භාවිත කරන්න තාම අපහසුයි. අනික මේ පංචායතනෙන් තාම පේන්නේ නැහැ අපිට. ඒ කියන්නේ මෙහෙම දකිනකොට පෙර නොතිබීමයි හටගත්තේ, අනිත් පැත්ත බලනකොට හටගත්තේ දේ නිරුද්ධයි කියලා පේන බව එක්තරා ප්‍රතිඵලයක්. මාර්ගේ වඩපු එකේ ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. මේ හටගත්ත දේ ඒක නිරුද්ධ වෙනවා කියන එක පේන මට්ටම. ඉතින් ඒක එළඹ සිටින මාර්ගයේ ඉඳලා තියෙන මනෝවිඤ්ඤාණ සම්පස්සේ හරහා. මොකද අදටත් මේ පෙනෙන දේ අපි දැනගත්තත් නැතත් පෙනින් පස්සේ නිරුද්ධ වෙනවා. ඒක නොපිළිලා තියෙන්නේ මන ආයතනේ ආවරණය කරන ආවරණීය ධර්මතා නිසා. ඒ ආවරණීය ධර්මතා නැත්තම් ඕකට තමයි නීවරණ කියලා කියන්නේ. මේ රූපේ පොද නිරුද්ධ වෙනකොටම මේ දැකපු දර්ශනේ මන ආයතනෙන් ලැබෙන්නේ. ශබ්දය අහලා අවසන් වෙනකොට මේ ශබ්දය මන ආයතනෙන් ලැබෙන්නේ. හිත සමාධිය නම් ඒ ලැබෙ සිටින ගතිය නැහැ. එතකොට ඉබේම මේ දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධය කියන ගැළඹ සිටින්නේ. ඒ නෝන එන්න නම් මන ආයතනේ හිටින්න නොවේ. හිතේ කතා කරන ගතිය තියෙන්නේ. ඕක අඩු වෙනවා. ඒක අඩු වුණාට පස්සේ හිතේ කතා කරන ගතිය අඩු වුණාට පස්සේ ඉතා සියුම් විතරක කියලා කොටසක් මත වෙනවා. ඒ කියන්නේ මේ තමා ඉන්නවා කියලා තේරෙන බවත් හිතේ පහළට විතරයි. මේ වටපිටාව ඇස්ත වහගත්තාම අපිට මේ වටපිටාව තියෙනවා කියලා තේරෙනෝනේ. මේක මේ වටපිටාව තේරෙනවා නෙමෙයි, ඒ අපිට අපේ හිතෙන් පහළට සියුම් විතරක ඒවකව තමන්ට ප්‍රකට වෙනවා. ඒ මට්ටමත් නිරුද්ධ වුණාමයි ඒ මට්ටමේ නොරැවටි ඉස්සරහට යනකොටයි අපිට මේ නීවරණ දුර වෙන්නේ. එතකොට මේ භාවනාව මේ දෙආකාරයට බෙදා ගන්නවා. මොකද්ද? එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට විශේෂයෙන් සතර කමඨහන් තියෙන්නේ. මේ සතර කමඨහන් ඇසුරු කරන ඕනම කෙනෙකුට ගැලපෙනවා. බුදුගුණ, අසුභය, මරණය, මෛත්‍රිය කියන මේ සතර කමඨහන් ඇසුරු කරමින් කටයුතු කරන්න. එක තැනක ඉඳගෙන ඉන්නකොට තමන්ගේ හිත වැඩෙන භාවනාවක් තියෙන්න ඕනේ. සමත කමඨහන එතකොට ඒ හිත වැඩෙන එක තැනක ඉන්නකොට හිත වැඩෙන සමතකමට හන අපි කිය ආනාපාන සතිය උදව් කරගන්නවා. ඒක අනුව විදර්ශනාව නුවණින් ධර්මයේ සමර්ථනය කරනවා. සමත විදර්ශනා යෝගනද්ද වඩනවා. ඒකට සීලේ සීලේ නැත්තම් ආරක්ෂාව ලැබිලා තියෙන මේ සතර කමතන. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉතිමා චතුරාර්යක භික්ඛු භාවයේ සිල්වා. සිල්වත් වෙච්චෝ මේ හතර වඩනවා. මොකටද? තමන්ගේ සිල්වතාවගේ ආරක්ෂාව කෙනෙක්. ඔය හතරෙන් කරන්නේ සීලය රැකෙනවා. මේ තුටි අපේ සිල්ම්පස වලඳලා කතා කරගන්න. ලම්පස වලන්දන් අපිට පොත්න රාශියට ඇවිල්ලා තියෙනවා. අපිට මේවා කතා කරන්න නැතිනම් වෙලා මැති. එහෙත් නැති ලම්පසෝ වලන්දන ගමන් අපිට තියෙන ප්‍රශ්න ගැළවීමට සාකච්ඡා කරනවා අපි. දැන් වේලා අපි කළ දේශනා තුනේ මේ පිටුතුන්ට යම් අවබෝධ ලැබෙන්නක් ඇති. නොලැබෙන්නක් ඇති. ප්‍රශ්න ගැළවීමේ එකක් පුළුවන්. අපිට කාලේ බොහොම අඩුයි. තියෙන ප්‍රශ්න ගැළව කෙටියෙන් අපි සාකච්ඡා කරමු. මගෙන් එක ඇත්තට ප්‍රශ්නයක් අහලා තියෙනවා. ආනාපාන සති භාවනාව තුළ විදර්ශනාව ප්‍රායෝගික කරගන්න කෙසේද? මේ මොහොතේ ආනාපාන සතිය පුහුණු කරන්නේ නම් නැහැ කියලා. එතකොට අපි කොහොමද ආනාපාන සතිය වැඩි යුත්තේ? ආනාපාන සතිය වඩන්න ඕනේ. ආනාපාන සති භාවනාව කරන්නේ ඉස්සරදලා නාසිකාග්‍රේ හෝ මුඛ නිමෙත්තේ සිහිය තබා ගන්න ඕනේ. අපිට හිත තබා ගන්න හැටි කොහොමද කියලා තේරුම් ගන්න අපහසුයි නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් නාසයේ කෙළවරට හෝ තොල් දෙක ළඟට ඇඟිල්ල තියලා බලන්න පුළුවන්. ඇඟිල්ල තිබ්බම අපිට තේරෙනවානේ හිත එතනම තබාගෙන නිමින් අත ගන්නහකට. එතකොට ඔන්න සති නිමිත්තේ හිත තියා ගන්නවා කියලා කියන්නේ අනේ. දැන් අප ගතට වශයෙන් අපිට හිත තියෙන තැන හිතෙන් අල්ල ගන්න පුළුවන්නේ. තේරෙනවද? අන්න ඒ විදිහටම හිත තබාගෙන ඉන්න එකට කියනවා සති නිමිත්තේ හිත තියා ගන්නවා කියලා. එතකොට ඒ දැනුම සහිතවම ඉන්නවා. ඔතන මුඛ නිමිත්ත හෝ මේ තොල්දක හෝ නාසිකාග්‍රය කියලා කියන්නේ සමහර කෙනෙකුට මෙහෙම හිත කරුවාම නාසය කෙරවල හිත තබා ගන්න හිතට හසු වෙනවා හොඳට ප්‍රකටයි. සමහර කෙනෙකුට තොල් දෙක ගාව හිත තබා ගන්න පුළුවන්. තොල් දෙක හිතට ප්‍රකටයි. දෙකම අවශ්‍ය නැහැ. කෙනා කෙනාට ප්‍රකට තැන නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ තමන් තමට ප්‍රකට තැන හිත යොමු කර ගන්නවා. එහෙම හිත යොමු කරගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රාස්වාස කරනවා. දැන් අපි කියමු මම මේ ඉදිරියෙන් තියෙන වටාපත දිහා බලාගෙන ඉන්නවා. වටාපත තමයි මගේ ඇස් දෙකට හොඳට හසු වෙලා තියෙන්නේ. නමුත් ඒක මේ ඉස්සරහෙන් කවුරු හරි කෙනෙක් එහාට මෙහාට ගියොත් මම කෙනෙක්ම ඔළුව ඉස්සලා එයා දිහා බලන්නේ නැහැ, යන්නේ නැහැ දිහා බලන්නේ නැහැ. වටාපත දිහාම බලාගෙන ඉන්නකොට ඉදිරියෙන් එහාට මෙහාට කෙනෙක් යන බව මට පේනවා. දකුණු පැත්තට යනවා ගියාම එහෙමත් පේනවා, වම් පැත්තට ගියොත් එහෙමත් පේනවා. එතකොට මට මේ වටාපතක් පේනවා, මෙයා එහාට මෙහෙට යන එකක් පේනවා. එකට සිත් දෙක තුනකින් වුණාට මට එකට පේනවා වගේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ ආනාපාන සතිය වඩනකොට අර මම වටාපත දිහා බලාගෙන ඉන්නවා වගේ හිත හොඳට හිතට මේ නාසය හෝ තොල් දෙක ඇති බව හොඳට හසු වෙනවා. ඒ දැනුමම තියාගෙන ඒ දැනුම තුළ ඉඳිනින්ම තමයි ආස්වාස ප්‍රස්වාස වෙන බව හිත යොමු කරන්නේ. එහෙම නැතුව ආස්වාස ප්‍රස්වාස වාතයට විතරක් හිත යොමු කරුවට මේ කමතහන වැඩෙන්නේ නැහැ. හිත ඒක අපි හිතලා හුස්ම ගන්න ගණේට යවෙනවා. එහෙම හිතල හුස්ම ගන්න ගියොත් මේ ඔළුව තද වෙනවා, ඔළුව කැක්කුම් ඇති වෙනවා, මේ හිර වෙනවා වගේ වේ. ආනාපාන සතිය වඩනකොට ඔළුව කැක්කුම් හෝ ඔළුව හිර වෙනවා ගැතිය වගේ ආවහම තේරුම් ගන්න මේ ආනාපාන සතිය කමතහනට හිත තබ්බ ක්‍රමයේ වැඩක. ඉතින් මේ කමතහනට හරියටම හිත තබ්බුවොත් පටන් ගත්ත වෙලේ ඉඳන් මේ කය සැහැල්ලු වෙනවා. ඒ විදිහට ආනාපාන සතියට හිත තබනවා. දැන් මේ සති කමතහන තුල නෑ විදර්ශනා කරනවා කියලා. එහෙම සති නිමිත්ත හිත සති නිමිත්ත කියලා මම හඳුන්වන්නේ මේ නාසය කියලා රෝ තොල් දෙක ළඟ හිත තබා ගන්න එක මිසක ආස්වාස ප්‍රස්වාස වාතේ නෙමෙයි. සති නිමිත්ත හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාස වාතේට සියෙන් ඉන්නවා. සියෙන් ආස්වාද කරනවා, සියෙන් ප්‍රසාද කරනවා. එතන මේ ධර්මතා තුනම අපිට ප්‍රකටව හසු වෙනවා වගේ. එහෙම ඉන්නකොට ආපහු අපිට ධර්මම නතු අතරලා අරමුණු පිට යනවා. ඒ පිට ගියාම ආපහු මතක් කරලා සත්‍ය නිමිත්තට ගන්න. ආයෙත් සිහියෙන් ආස්වාද ප්‍රස්වාස කරනවා. මේ විදිහට තමයි සමතේ වඩන්නේ. එතකොට කලින් කලට පුළුවන් සත්‍ය නිමිත්ත එහෙම හිත තබාගෙන ආස්වාද ප්‍රස්වාස වාක්‍යයට සිහියෙන් මේ ආනාපාන සති භාවනාව කරනකොට කරන ගමන් හිතට එක එක දේවල් මතක් වෙනකොට අර සත්‍ය නිමිත්ත මොහොතකට නතර කරලා අර සිහි වෙච්ච ධර්මතා අපි කියමු අම්මා සිහි වුණා, ගෙදර මතක් වුණා, යාළුවෙක් මතක් වුණා කියලා ඒ එකින් එක නුවණින් සම්මර්ෂණය කරලා බලනවා. මේ මනස ධර්මාරම්මන මනෝවිඥාණය නිසාම අම්මා කියන දැනගැනීමක් ඇති වුණා නේද? මනස ධර්මාරම්මන මනෝවිඥාණය කියන මේ ධර්මතා නැතිනකොටම අම්මා කියන දැනගැනීම නැති වෙනව නේද? තමා තුළම මේ අදහස ඇති වෙලා තමා තුළම නිරුද්ධ වුණා නේද? මේකද මනෝ සම්පස්සේ නිසා හටගත් අදහසක් නේද කියලා මේ කුමන හෝ ආකාරයකට බැහැර කෙනෙක් හෝ දෙයක් මතක් වුණා නෙමෙයි, තමන්ගේ මනසෙන් තමන්ගේම මතකය විතර්ක සිහි කරගත්තා. ඒ දැනගත්ත දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච උපකාරී වෙච්ච ස්කන්ධ ටිකත් තමන් තුළම නිරුද්ධ වෙනවා කියන නුවණ යොද. බහැර තියෙන්නේ කියලා කෙනෙක්දි බහැර තියෙන්නේ කියලා හිතෙද්දි නෑ තමන් තුළමයි හටගත්තේ කියලා බල බල හිත වඩනවා. නෑ ඒ වුණාට බහැර තියෙනවද කියලා හිතනකොට අපි කියමුකෝ අම්මා කියලා මතක් වෙනකොට අම්මා කියන එක මේ තමන් තුළම හටගෙන නිර්දේශයක් නේ කියලා හිතනවා. නෑ ඒ වුණාට බහැරක් ඉන්නවනේ කියලා හිතේ. නෑ ඒ වුණාට බහැරක් ඉන්නවනේ කියන එක හිතෙන්නේ මෙතන නේද කියලා ඒ උපදින විතරකයට විතරක කරන එකද මෙතනයි උපදින්නේ කියලා බලනවා. ඒ විදිහට බලනකොට බලනකොට මේ බහැරට නොයාම හිත වැඩෙනවා. හිත සමාධි වෙච්ච දවසක අපිට පේනවා බහැර අපේ හිතෙන් ගියමක් නෑ කියන එක. එතෙ බහැර තියනවා කියන හුරුව නිසා එකින් එක එහෙම නැහැ කිව්වට ඒ වුණාට තියෙනවානේ කියලා ඒ වගේ හිතන හිතට ප්‍රශ්න කරමින් උපදිනවා. දහර ඇති බවට උපදින දේ දහර යමක් තියෙනවද මේ මනස තුල තියෙනවා කියලා නොවලින් සිහි කරනකොට ඒකට ප්‍රතිවිරුද්ධව මනසින් උපදින දේ මේ එකින් එක මනසමයි කියලා ඔප්පු කරගන්නවා. ඔප්පු කරගෙන ආපහු භාවනා කරනවා හිත වදන්නවා. ආපහු හිත වදනවා නොනේ සම්මර්ශනය කරනවා. මේ විදිහට සමත විදර්ශන යුගනද්ද වඩනවා. එතකොට නමුත් මට මේ සිහිය සම්බන්ධව කියලා දෙන්න කරු ටිකක් තියෙනවා. මේ ප්‍රශ්නයකට උත්තර වලට ඉස්සෙල්ලා මම මේ ටිකක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙන සත්තු හය දෙනෙක් ගැන නරියෙකුයි බල්ලෙකුයි කිඹුලෙකුයි නායකුයි කුරුල්ලෙකුයි වඳුරෙකුයි මේ සත්තු හය දෙනා අරගෙන සත්තු හය දෙනාගේ නැටි කෙරවල් හයේ වර්ග කෙරවල් හයේ ලණු කැලේ හයක් බඳිනවා. ඒ ලණු කැලේ හයේ ඉතුරු කෙරවල් ටික අරගෙන එකට ගැටයක් ගහලා අතාරිනවා. තේරන්නේ නැහැ කිව්වේ. දැන් මෙහෙම ගැටයක් ගහලා අතාරියාම නානා අදහස් තියෙන නානා ගැටි තියෙන සත්තු හය දෙනානේ. දැන් ණය අදින හොඹාට යන්න. කිඹුලා අදින වතුරට යන්න. නරිය අදින සොහොනට යන්න. බල්ලා අදින ගමට යන්න. කුරුල්ලා අදින අහසට යන්න. වඳුරා අදින කැලේට යන්න. දැන් ලොකු කලබගැන් යන්න. ලොකු ආරවුලක්. ඉතින් මෙහෙම එහාට මෙහාට ඇදලා ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් ඔක්කොම ටික ඒ පැත්තට ඇදගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නවා සාමාන්‍ය ලෝකයාගේ මනස. දැන් මේ පින්වතුන්ටත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරව කටයුතු කරන කොට මනස නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු හය දෙනා වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස. අර නරියට හොනට යන්න බල්ලා ගමට යන්න අදිනවා වගේ ඇහැ අදින රූප බලපං ගම අදින සද්ධාහන නාසය අදින ගඳ සෝත ලබන් දිව අදින රස පැත්ත කාය අදින ස්පර්ශ ලබන් හිත අදින ධර්ම ආරම්මනවල. ඒක දැන් ලොකු කලබගැන්න ලොකු ආනවුලක් නොසන්සුන්කම. යමක් යමෙක් යමෙක් මෙතන බලවත් වෙයිද ඔක්කොම ටික ඒ පැත්තට ඇදගෙන යනවා. රූප බලන්න තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා. ඔන්න පිටර බලන අය තමයි. සද්ධාහන තියෙන හේතු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික ඇදගෙන ඒ සතා ඒ පැත්තට යනවා. දැන් මේ දෙන්නේ මොකද්ද? ලෝකයාගේ මනස. දැන් අපි සාමාන්‍ය බණ භාවනා නොකර ඉන්නකොට ගෙදර දොරේදී ඔන්න ඔය පැවැත්ම තමයි හැමෝගෙම තියෙන්නේ. ඊට පස්සේ දෙවනියට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ වඩන්න උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දෙන්නේ. දෙවනියට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දෙන්නවා නානා අදහස් ඇති නානා ගති ඇති අර සත්තු හය දෙනාගේ නැටි කලවර කෙරවලවල් හය අර වගේ ලණු කැලි හයක් බඳිනවා. බඳලා ඉතුරු ලණු කෙරවල් හය කණුවක බඳිනවා. දැන් බඳහම ඉස්සල්ලා වගේ එහාට මෙහාට අදගෙන යන්න උත්සාහවත් වෙනවා. උත්සාහවත් වුණාට අදගෙන යන්න පුළුවන්ද? බෑ. ඉතින් මෙහෙම උත්සාහවත් වෙලා අදගෙන යන්න බැරිකම හින්දාම ඒ අය මොකද කරන්නේ? කණුව මුලම ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම සතර සතිපට්ඨානේ තැඹකට උපමා කරන්නේ කණුවකට උපමා කරන්නේ කියලා. ඇදගෙන ගියාට ඇදගෙන යන්න බෑ. කනුවේ බැඳලා හින්දා. දැන් හොඳට බලන්න ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම ඕගොල්ලන්ගේ මනසට මේ සතර සතිපට්ඨාන සම්බස් වගේ අහුවෙලා තියෙනවා. අපි මෙහෙම කියන්නේ ඔබලෝ බුදු ගුණ හෝ අසුබේ හෝ මරණය හෝ පැයක් විතර භාවනා කරනවා කියන්නකෝ. පැයකින් පස්සේ නැගිටියට පස්සේ ආපහු සත්තු ඇදගෙන යනවා වගේ නේද? ඒ පැය භාවනා කරනකොට ඒ විදිහටම කොහටවත් දුවන්නේ නැතුව මනස පවතිනවා. ඒ පැය හරි දෙක හරි භාවනා කරලා නැගිටියට පස්සේ අර සත්තුන්ට ඇදගෙන යන්න බැරි විදිහේ උපකාරක ධර්මයක් අපිට ලැබිලා තියෙනුන්නේ. අර පැයක් භාවනා කරපු එකෙන් එකේ ප්‍රතිඵලය කියලා කියන්නේ පැය තුල හොඳට හිටියා කියන එක නෙමෙයි. මේ ඇහැට ගන්න දිවට නාසයෙන් ශරීරයට එක එක අරමුණු හම්බ වෙද්දී ඒවා ඔස්සේ ඇදගෙන යන්න බැරි විදිහේ සිය හුරු වෙන ගතිය තියෙනවා. එකතන ඉඳගෙන ඉන්නකොට කරන භාවනාවෙන් හිත දුවන්නේ නැතිකම මත, රාග දේශ මොහ නාපු කම මත කමඨහන වැඩෙනවා. කමඨහන සමුද්දය කියන්නේ නැහැ. ඒ එකතන ඉඳලා කරන දෙයින් තමන් එදිනෙදා ගත කරන ජීවිතයේ තමන්ව ආරක්ෂා වෙන බව මත, රාග දේශ මොහ අඩු වෙන බව මත තමන්ට සිහිය කියන එක අරමුණු හම්බ වෙද්දි සිහිතුවාගෙන ඉන්න පුළුවන්කම මතයි භවනාව සම්බන්ධ වෙනවද නැද්ද කියන එක තියෙනවා. තේරුම් ගන්න ඕනේ. ඒ හිඳයි මම කියන්නේ ඔයගොල්ලෝ සත්‍ය නිමිති හිත සබාගෙන මෛත්‍රී භාවනාව කරන්න පය. මම නිකන් කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පැයකින් පස්සේ මෛත්‍රී භාවනා කරලා නැගිට්ටත් මේ හිත සත්‍ය නිමිති තුළ තියෙන හුරුව හිතිනවා එහෙම. ඊට පස්සේ ඕගොල්ලෝ හුරු වෙන්න ඕනේ එක තැනකින් පැයක් ඉඳලා සති නිමිති තුල හිත හුරු වෙන විදිහටයි අර මනසිකාරය කළේ. වැඩ කටයුතු කරද්දී ඒ සති නිමිතිට සිහියම වැඩ කටයුතු කරන්න. සති නිමිතිට සිහියම වැඩ කටයුතු කරන්න තාම සිහිය හුරු නැති හින්දායි පැය දෙක තුන එක තැන වාඩි වෙවි ඉඳලා මේ සිහිය හුරු කරන්නේ. බුදු ගුණ ආනාපාන සතිය මේ හැම කමදාන්නම කරන්නේ මේ සිහිය හුරු කරන්නේ. මේ සිහිය හොඳට හුරු වුණාම තමන්ට එළඹ සිටි සිහියේ ඕනම කටයුත්තක් කරන්න පුළුවන්. මේ සිහිය එන්නේ තමන් තුළ සති නිමිති හිත බැඳී පවතින ගති වැඩෙනවා. මේකට කියන කායගත සතිය කියලා. කාය කෙරෙහි පවතින සිහිය වැඩෙන්නේ. මේ සිහිය සති ඉන්ද්‍රිය වෙනවා. ඕනම කටයුත්තක් කරන්න පුළුවන් සිහිය ප්‍රධාන කියන තැනට එනවා. ඊට පස්සේ මේ සිහිය සති බල වෙනවා. මේ සිහිය බලවත්ව පිහිටා සිටිනවා. ඊට පස්සේ ඕනම යමක් අවබෝධ කරගන්න අංගයක් වූ සිහියක් වෙනවා. සති සම්බොජ්ජංගය වෙනවා. මේ සිහිය යමක් නම් යථාර්ථයේ දකින්න මත්තමට උපයෝගී වූ උපකාරී වූ සිහියක් වෙනවා. සම්මා සති එබඳු සිහිය ප්‍රතිපලය තමයි සම්මා සමාධිය. අපි උත්සාහය තියෙනවා සිහිය පිටව ගන්න. උත්සාහයෙන් සිහිය පිටව ගත්තාම වායාම සති කියන දෙකේ ප්‍රතිඵලයට සමාධිය කියනවා. එහෙම නැත්නම් හිත සමාධිය වෙන වෙන ක්‍රමයක් නැහැ. ආනාපාන සතියෙන් හිත සමාධිය වෙනවා කියලා නැහැ. ආනාපාන සතියෙන් නැත්නම් බුදු ගුණ වලින් මරණය හිත සමාධිය වෙනවා කියලා කියන තැන වෙන සිද්ධිය මේකයි. මේ කමතහනට හිත සිහිය තබනකොට සිහිය කියන එක වැඩෙනවා එන්න. සති ඉන්ද්‍රිය සති බල සති සම්බොජ්ජංගය සම්මා සතිය කියලා. ඒ සමාධියට පෙන්නන්නේ වායාම සති සමාධි කියලා. වායාම සති කියන දෙකයි සමාධියට පිළිවෙල වෙන්නේ. වායාම සති කියන දෙයට සම්මාදිට සංකප්ප දෙක උපකාර වෙනවා. මහන්නේ මේ ආර්ය සම්මා සමාධිය පිරිවර සහිත ප්‍රස්තු සහිත යයි කියමින් කියලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. ඒ හින්දා හොඳට මතක තබා ගන්න යම් කමතහනක් වැඩුවා නම් මේ සති නිමිත්ත තියාගෙනම කමතහන වඩන්න. ඊට පස්සේ ටික ටික හුරු කරන්න මේ සති නිමිත්ත ඉඳගෙන වැඩ කටයුතු කරන්න. ටික දවසක් යනකොට අපිට හොඳට හුරු වෙනවා මේ සිහිය. අපි හිතලවත් අතහරින්න බැරි ගන්නට පත් වෙනවා. ධර්මයක් අපි හදන්නේ ඇයි පුළුවන් කාටද? බැරි කාලේ සලකන වතුර උගරක්ක දෙයි කියලා නේ. මේ භාවනා කරන්නේ එහෙම ප්‍රතිඵලයක් දැකලා පුළුවන් කාලේ මේක කරන්නේ බැරි කාලේදී රැකෙන්න. හැමදාම ඔක කළොත් මු විතර නම් සිහිය පිටින්නේ නොකළොත් පිටින් නැත්තම් බැරි කියලා දෙකක් බෑ. එහෙම නැහැ. මෙහෙම කළාම මේක එන්න එන්න වැඩෙන්න ඕනේ මේ සිහිය. වඩන්න පුළුවන් එකක්. දැන් අද පැයක් බුදු ගුණ භාවනාව කරනවා, හෙටත් භාවනා කරනවා. ඔය මානසික කාර්ය තුන මොකද වැඩෙන්නේ? වැඩෙන්නේ එකක් නෑ. මේ අද පැයක් භාවනා කළාත් සිහිය මෙතන හිටින බවයි හුරු කළු. හෙට පැයක් භාවනා කිරීමනොත් කරන්නේ මේක. අන්තිමට මේ සිහිය මෙතන බැඳී පවතින ගතිය තමයි එන්නේ වැඩෙන්නේ. ඔතන කියන කායගත සතිය කියලා. කාය කෙරෙහි සිත එළබෙති. අපිට රූපෙට, සද්දෙට, ගන්ධෙට, බාහිරයේ සිහිය පතිත වෙන්නේ නැදී කාය කෙරෙහිම සිහිය තබා ගන්න මේ උත්සාහය. කායගත සතිය. එතකොට මේ හිත රැකිලා රූපේ උපාදාන නැහැ, සද්දේ උපාදාන නැහැ. අපිට හම්බ වෙනකොටම කෙලින්ම රූපයම හම්බ වෙන හිඳයි අපි රූපයම බැඳලා තියෙන අහකට ගියත් ආයේ මෙහෙ තියෙනවා වගේ. දැන් මේ කෙලින්ම රූපයට අපේ හිත ඉලක්ක වෙන ගතිය නතර කරන්න මේ හදන්නේ. ඒ වගේ සිහිය කියන එක වඩන්න ඕන එකක්. සතිපට්ඨාන කියන්නේ ඒක සිහිය පිළිටවන්න ඕනේ. ඉස්ලාම කායම පස්සනාවේ මේ කාය කෙරෙහි හිත හොඳට වැඩුණාම මේ සති නිමිත්තම සකසාගත වෙනවා. එදාටයි වේදනාව පස්සනාව වැඩෙන්නේ. ගෙන මොකද ඔයගලන්ට හම්බ වෙන්නේ නැහැ. සුඛ සහගත කායගත සතිය. එදාට වේදනාවෙන් වැඩෙන්න බලන්න තියෙනවා. එකම තැනින් ඔක්කොම වැඩෙන්නේ. ඉතින් මං කියුවේ මේ සත්‍ය නිමිත්ත තුල හිත තබා ගන්න උත්සාහවත් වෙන්න. ඕනම වැඩ කටයුත්තක් කරද්දී, කමතනක් වඩද්දී සත්‍ය නිමිත්ත තුල හිත තබාගෙනම කරන්න හුරු වෙන්න. එහෙම නැත්නම් අපි භාවනා කළා නැහැ. භාවනා කළා නෙමෙයි සතිපට්ඨානෙ වඩලා නැහැ. පැයක් දෙකක් බුදු ගුණ අසුභයේ මරණයේ මෛත්‍රිය අසුභයේ දස අනුසති මේවා හිතුවා කියලා සතිපට්ඨානෙ වැඩුවා නෙමෙයි. සතිපට්ඨානෙ වඩන්න පටන් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? මේ සත්‍ය නිමිත්ත තුල හිත තබාගෙන මේ සත්‍ය නිමිත්ත එන්න එන්න වැඩෙන බව බල බල සත්‍ය නිමිත්ත සති හිත සති නිමිත්ත තුල පවතින ස්වභාවය එන්න එන්න වැඩෙන බව දැක දැක කරන්න ඕන එක. සතිපට්ඨානේ වැඩනවා කියලා තමන්ට තේරෙන්නේ දැන් වැඩෙනවා කියලා තේරෙන්න ඕනේ. ඒකවල තමයි හොඳට වීර්යයත් මේ තමන්ටම ප්‍රතිපල හැමදාම තේරෙනවා. ඊයට වඩා අද හිත හොඳට එළඹෙනවා. ඊයට පෙරදට වඩා අද හිත හොඳට එළඹෙනවා. දවසින් දවස තමන්ට ප්‍රතිපලයක් කියනවා. දැන් හොඳට සත්‍යනිමිත්ත තුල හිත තබාගෙන මට වළංගු ගන්න ටික හොදන්න පුළුවන්. දැන් පොලිටික ගන්න පුළුවන්. මේ සිහිය හිත තබාගෙන මේ කරනකොට මේන් ඇති වෙන ප්‍රතිඵලය දැකීමෙන් තමන් තුළ සතුට ප්‍රමෝදය උපදිනවා. ඇයි? තමන් තුළම දවසින් දවස පේන විශේෂණයක්. ඊයේ මේ සත්‍යනිමිත්ත තුල තියාගෙන පැයක් භාවනා කළා. අද හොඳට සත්‍යනිමිත්ත තුල හිත තබාගෙන ඊට වඩා කරන්න පුළුවන්. එයින් අද මේක වඩා ඊට පෙරකට වඩා හොඳට අද පුළුවන්. මේ දවස් තුනේම ගත්ත හුරුවෙන් දැන් වෙනකට වඩා හොඳට වැඩපළ කරද්දී මෙතන හිත තබාගෙන වැඩපළ කරන්න පුළුවන්. සතියක් විතර යනකොට මේ සති නිමිත්තෙන් දෙන් නොවීම දැන් පොල් ගන්න පුළුවන්, ගේ අතු ගන්න පුළුවන්, ප්‍රතිහ ගන්න පුළුවන්. දැන් වෙනද වගේ බලන්න නිදිමත ගතිය හැදේද කියලා. වෙනද වගේ තරහයයිද කියලා බලන්න, කළා බලන්න. වෙනද වගේ කුසීතකම ඇති වෙයිද කියලා බලන්න. ප්‍රතිපදයක් දකින්න නැත්නම් බොරුවට නිකන් කරන්න එපා. දහම නෙමෙයි. දවසින් දවසේ විශේෂණයක් වෙන්න ඕනේ. එකතන පල් වෙනවා නම් කරන දේ අවුරුදු ගණන් මාස ගණන් කරනවා පිටි මුට්ටි ඇති බව වගේ හැමම නම් වෙලා නැන්නේ පොත බොරු නෙමෙයි මං කියන්නේ හැමදාම අපි අපේ හිතපු තැනම නම් අපේ මනස කොච්චර බණ කතා කරුවොත් වැඩක් නෑ එහෙනම් කොතනක හරි වැරදිලා තියෙනවා ඔයගොල්ලෝ කල්ලා බලන්න ඕන නම් හරියට කළොත් මේ කියන දේ ඔයගොල්ලන්ට ස්පර්ශ කරන්න පුළුවන් ඒ විදිහට සිය හුදු කරන්න බුදුරජාණන් වහන්සේ දේශන පුබ්බාපර රත්නේ පෙරපසු රාත්‍රියන්හි විශේෂයක් දැකදක කරන්න කියන්නේ ඊයට වඩා අද විශේෂයි අදට වඩා හෙට විශේෂයි හැමදාම ඊයට වඩා අද විශේෂයි ඊයට වඩා අද විශේෂයි කියලා දැකද ඒ විදිහට කරන්න එහෙම කළොත් මේ දහම මේ දේශනා කරන එක ගැඹුරු නැහැ නැත්තම් හැමදාම එකතන ඉන්න දෙය එහෙනම් ඒ විදිහට කරන්න ඔය ටික කොහොම කළා බලන්න එතකොට මේ විදර්ශනාව අමාරු නෑ කිලෝ පහක විතර බරක් අවුරුදු 4ක 5ක පොඩි ළමයෙක් අතර දුන්නොත් ගොඩක් කියලා උස්සන් ඉන්න පුළුවන්ද ඇයි බරයි යන්නේ අවුරුදු 20ක් විතර තරුණයෙකුට දුන්නා ගොඩක් කියලා උස්සන් ඉන්න පුළුවන්ද පුළුවන් ඇයි මේ කිලෝ පහ හරි අසාධාරණයි කිලෝ පහ පොඩි ළමයි ගාවට එනකොට බර වැඩි කරලා ලොකු ළමයි ගාවට එනකොට බර අඩු වෙනවද එහෙනම් කිලෝ පහ පහමයි කෙනා කෙනාගේ දරාගෙන ඉන්න හැකියාව නොහැකියාව මත බර අඩු වැඩි වෙන්නේ නේ ඒ වගේ මේ දහම ගැඹුරු නැහැ දහම දහමමයි ඒක කෙනෙක් ගාවට එනකොට ගැඹුරු වෙනවා කෙනෙක් ගාවට එනකොට ගැඹුරු වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ කෙනා කෙනාගේ දරාගෙන ඉන්න හැකියාව හා නොහැකියාව මතයි මේක ගැඹුරාම ගැඹුරු වෙන්නේ. හොඳට මතක තියාගන්න. අර පොඩි ළමයා අවුරුදු 20ක විතර තරුණයෙක් වෙච්චා වගේද? එයාටත් මේක වරනේ. ඒ වගේ අද ගැඹුරයි කියලා ඉන්න කෙනෙකුගේ මනසේ තියෙන නීවර ධර්ම දුරු වුණොත් එයාටත් මේ ධර්ම ගැඹුර නැහැ. කෙනෙක් එහෙම නැතුව මේ ධර්ම අසාධාරණයක් කරලා නැහැ එක්කෙනෙකුට ගැඹුරයි එක්කෙනෙකුට ගැඹුර නැහැ. කිලෝ පහ අඩු වැඩි වෙන්නේ නැහැ. කිලෝ පහ පහම නේ ඒ වගේ මේ දහම නොගැඹුරු කෙනෙක්ව දෙනකොට නොගැඹුරු කෙනෙක්ව දෙනකොට ගැඹුරු වෙන්නේ නැහැ අපිට අද ගැඹුරු වගේ තේරෙනවා නොතේරෙනවා නම් තේරුම් ගන්න දේශනා කරන දේශකයන් වහන්සේගේ හෝ දහම දෝෂයක් නෙමෙයි මේක දරා ගැනීම අපේ හැකියාව නෙමෙයි එහෙනම් එතන හදා ගන්න ඕනේ දැන් ටිකක් ඒක උත්සාහවත් අපිත් වැඩි හිති වෙන දවසක් තියෙනවා එදාට අපිට කරුත් දෙයි ඉක්මන් දෙන්න එහෙනම් ඒ විදිහට එහෙනම් සිහියේ පවත්වා ගන්න. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ පාරමිතා ධර්ම සම්පූර්ණයෙන් දැන තම තමන් ඒ කියන්නේ කෙනෙකුගේ පාරමිතා සම්පූර්ණයිද කියලා තම තමන් දැනගන්නේ කොහොමද? මහරහත් භාවය සඳහා අවශ්‍ය පාරමිතා ධර්ම පිළිබඳ විස්තර කරන්න. එතකොට පාරමිතා ධර්ම සම්පූර්ණද කියලා අපිට දැනගන්න අමුතු ක්‍රමයක් නෑ. නමුත් හැබැයි බුදුරජාණන් වහන්සේ එක දෙයක් දේශනා කරනවා. කෙනෙක් සත්සා බණ අහනවා නම් අහුන්කන් දුන්න දහම හොඳට ධාරණය කරගන්නවා නම් ධාර්මණය කරගෙන නුවණින් හොඳට හිතනවනම් මහා නෙපපරික්‍රම යාට පාරමිතා සම්පූර්ණයි කියලා දැනගන්න තියෙනවා. දැන් තියෙන උත්සාහවත් වෙන්න. තේරුණා. ඊගොල්ලෝ තව කරුණක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සාරාසංකේ කල්පලක්ෂ පාරමිතාර්ම පිළිවෙල. පුරල ඉවර වුණා. ඒකට ප්‍රතිඵලය හැටියට තමයි බුද්ධත්වයට පත් වෙන්න උපන්නේ නේ දැන් මම පාරමිතා සම්පූර්ණ කරලා තියෙන්නේ මම බුදු වෙයි කියලා මාළිගාදලා හිටියනම් බුදු වෙයිද නෑ පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනා ඒක නිස්සාරවට පත් කරගන්න වීරිය කළ යුතුයි සම්පූර්ණ පාරමිතා සම්පූර්ණ නොවෙච්ච කෙනා සම්පූර්ණ කරගන්න වීරිය කළ යුතුයි දෙන්නම කළ යුත්තේ ඒක පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනා සම්පූර්ණ නොවෙච්ච කෙනා සම්පූර්ණ කරගන්නත් කල යුත්තේ මේ සත්‍ධර්මයේ නෝනින් සම්මර්ධනය කළා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතුයි. පාරමිතා සම්පූර්ණ කරපු කෙනා නිස්සාවටපත් වෙන්නට කල යුත්තේ ඒ ටිකමයි. ඒ හින්දා පාරමිතා සම්පූර්ණ කළ තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. කල යුත්තේ දැන් අපි කරමු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකක්ද කියලා තේරුම් අරගෙන වඩන්න උත්සාහවත් වෙමු. පාරමිතා සම්පූර්ණ කළ තියෙනවා නම් අපි රහත් වෙයි. පාරමිතා සම්පූර්ණ කළ නැත්තම් පාරමිතා සම්පූර්ණ වෙයි නේද? පාරමිතා සම්පූර්ණ වෙලා නැත්තම් පාරමිතා සම්පූර්ණ වෙයි. එතකොට අපිට එහිඳ මේ ක්‍රම දෙකෙන්ම තියෙන්නේ මොකද්ද? එකද මොකද පාරමිතා කියලා අමුතු දෙයක් වුණේ මේ බණ අහලා 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 මේ හුරුව මෙන්නෝනේ. ඉතින් එහෙම එනකොට විශේෂයෙන් දැන් අපි දන්නවා දස පාරමිතා තියෙනවා. දාන පාරමිතා, සීල පාරමිතා කියලා. මේ පාරමිතා ඇයි එහෙම පෙන්වන්නේ වෙන මොකද නේ? දන් දෙන මට්ටමවත් නැති දැඩි ලෝභ කෙනාද සිල් රකිනවා කියලා එකක් බෑ. එතකොට සිල් රකිනවා කියන මට්ටමවත් නැති කෙනා කාමයේ අතහරිනවා කියන එකක් නම් නෑ. ඔය වගේ එකින් එක ටික ටික හුරු වෙන්න ඕනේ කමක් කියන්නේ. ඉතින් එහෙම හුරු වෙච්ච හිඳයි අපේ මේ ජීවිතය අද දහමක් අහන්න වීර්ය කරන්න කියලා මේ පාස්වල ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්න ඕනේ මට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ කියලා දැක්කට වෙන එකවත්, එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන රහත් වෙයි කියලා දැක්කට වෙන එකවත් නෙමෙයි. ඔය දෙන්නම කළ යුත්තේ වීර්ය කරන එක වීර්ය කරන. එතකොට හරි. ප්‍රශ්නයක් තියෙනවා මට. ප්‍රශ්නේ තියෙනවා හේතු නැති කල්ලි ඵලයක් හටගනින්න නම් හේතු නිරුද්ධ කළ ඵලයේ නිරුද්ධ මේ ධර්මතාවය අනුවෙන් ඉදිරියට පවතින ආර්ය මාර්ගයේ ධර්මතාවය පැහැදිලි කර දෙන ලෙස තවදරේ නිදසුන. ඒ කියන්නේ හේතුවක් නිසා ඵලයක් හටගන්නවා නම් හේතු නිරුද්ධ වෙනකොට ඵලෙ නිරුද්ධ වෙනවා නම් එතනින් එහා පවතින ආර්ය මාර්ගය පැහැදිලි කරලා දෙන්න කියලා කියන්නේ. ඒතර දකින්න හේතු නිසා හටගන්න ධර්මයේ හේතු නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා කියන මේ සිද්ධිය තුල අපි දැක්කේ මොකක්ද කියන්නේ? මම මතක් කළා අපි මේ යන්නේ මොකටද කියන එක. අපිට ඕන වෙන්නේ හේතු නිසා හටගත්ත දේ හේතු නැතිනම් නැති වෙනවා කියන එක බලන්න නෙමෙයි අපිට ඕනේ කම තියෙන්නේ. අපිට ඕනේ මේ ජරා මරණ දුක නැති කරන්න. මේ ඉපදෙනවා, ලෙඩෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ගියාට පස්සේ හම්බෙච්ච ධර්මතාවයක් වුණා මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන කාරණාව අපිට තියෙන්නේ හේතු නිසා හටගත්ත දේ හේතු නැතිනකොට නැති වෙනවා කියන නුවණ නැතිකම හින්දා ඇති බවක් හසු වෙනවා අපිට. අපිට අපිට දුක් දුම්නස් සම්බෙන්න මේ ලෝකයේ තුල ඇති බවකින් අපි තියනවා ස්ථිරයි ඉන්නවා කියලා සැපයි කියලා හිතාගෙන ඉන්න දේ කැඩෙනකොට බිඳෙනකොට ජරා මරණ දුක අපිට උපදිනවා. ඇයි මේ දුකට හේතුව කියලා අපි හොයාගෙන ගියාම ඒ දුකට හේතුව අනිත් දුකට හේතුව තමයි අපිට හම්බ වෙන දේට අපි කැමති වෙන එක. කැමැත්ත. අපි කැමති උනේ මේවා මේ හේතුවකින් හටගෙන තියෙන්නේ. අපි කැමති උනත් නැතත් හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා නොදන්න කම හින්දායි. කියලා දන්නේ නැහැ. ඒ හින්දා අපි මේ දෙයට කැමති වෙනවා. අපි කැමති උනාට ඒක හේතුව නැති වෙනකොට නැති වෙනවා. එතකොට අපිට දුක එනවා. එහෙනම් මේ හේතුඵල ධර්ම දැක්කහම හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන නුවණ ඇති වුනහම අපි මේ ඵලයේ බැඳෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒ තණ්හාව නැති වුණොත් අපි ලෝකෙට නොබැඳුණු සිතින් වාසය කළොත් හේතු නිසා හටගන්න දේ හේතු නිරුද්ධ වුණාට දුක අපිට එන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ දුකත් දුක ඇතිවීම නැතිවීම දැනගෙන ඒ දුක්ඛ නිරෝධය සාත් කිරීමට මේ හේතුඵල ධර්ම තියෙනවා. ඒ දුක්ඛ නිරෝධය සාත් කරන්න හේතුඵල ධර්ම අනුව බලන්න. හේතුඵල ධර්ම බැලීමෙන් අපේ දුක නැති බව සාත් වෙලා තියෙනවා. අපි කියමුකෝ හැමදාම යකඩ කෑලි දෙකක් ගැටීම නිසා ඇති වෙන සද්දයට අපි ගොඩාක් කැමති. අපි කියමු අර ආලෝකයට අපි කැමති. අපි ආලෝකයට කැමති වුණාට ඒ ආලෝකය නැති වෙනකොට අපිට දුක් දුමනස් වෙනවා. ආලෝකය නැති වෙනකොට අපිට දුක් දුමනස් වෙන්නේ ආලෝකයට කැමති නිසායි. අපි ආලෝකයට කැමති වෙලා ආලෝකය සබා ගන්නවට කැමති වුණේ අපිට ඕන විදිහට ආලෝකය සබා ගන්නවට සබා ගන්න අපි කැමති වුණේ. අපිට ඕන විදිහට පවතිනවට අපි කැමති වුණේ මේ ආලෝක හේතුන්ගෙන් හටගත්ත කෙනෙක් දන්නේ නැති හින්දායි. අපි දන්නවා මට ඕන වෙලා වෙනකන් තබා ගන්නත් එපා වෙලාවට අතහරින්නත් බෑ මේ ආලෝකයේ හේතුන්ගෙන් හටගත්තු. ඇයි ඒ හේතු ටික තිබුණොත් තියෙනවා ඒ හින්දා මට ඕන වෙලාවට අතහරින්න බෑ. හේතු ටික නැති වෙනවා එතකොට ඕන වෙලාවක් මට තියාගන්න බෑ. එහෙම දැකලා මේ ආලෝකයේ ගැන ඇත්ත දැක්කොත් අපි ආලෝකයේ තබා ගන්නවත් අයින් කරන්නවත් යන්නේ නැහැ. තබා ගන්නවත් අයින් කරන්නවත් යන්නේ නැතුවම අපි ඒක ඇරිලා ගැටලා නැහැ. එහෙමත් අපි දුකේ ඒ අවබෝධ ලැබෙන්න යම් හේතුඵල ධර්ම බලන්න. හේතුඵල ධර්ම බැලීමෙන් ආපහු තුරලා තියෙනුනේ අපි එනවන. තේරුම් ගන්න. ඒ විදිහට ඒකයි එතකොට ආර්ය මාර්ගය කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ආර්ය මාර්ගය කියලා කියන්නේ මේ හේතුඵල ධර්ම දැකීමේ කියන්නේ දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා නැති කරන මාර්ගය හැටියටයි හේතුඵල ධර්ම දැක්කේ. හේතුඵල ධර්මෙන් ආපහු කරලා තියෙන්න ඕනේ මොකද්ද? මාර්ගයේ වැඩීමේ සමුදය දුරු වෙලා නිරෝධය සාත් වෙලා දුක පිළිසින් දැකලා අපිට ආපු දුක නිරුද්ධ වෙලා කියන එක වෙලා තියෙනවා. ඔය ටිකයි මේ වෙන්න ඕනේ. ඒකයි බලාපොරොත්තු. තව මොනවද කියන ප්‍රශ්න? තව මොනවද කියනද ගැටලු හෙන්නේ? උදේ කතා කරපු දේවල් වල නොතේරුම් තැන් තියෙනවා. එතකොට සතිස් බෝධිකාක්ෂේ ධර්මයන්ගේ ඔය දෙක විතරක් නෙමෙයි මේ බොහෝ ධර්ම අපි කියමු 100 ගත්තාම 100ම මේ එකම ධර්මයේ වැඩි දියුණුවක් නෑ පෙන්වන්නේ. ධර්මතා පංච ඉන්ද්‍රිය පංච බල කියන ධර්මතා දෙකක් නෙමෙයි. අපි කියමු සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික ගන්න. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධානයි කියන අර්ථයෙන්. ලෝකේ ඕනම කරුණකට සම්බන්ධ වෙද්දි ඕනම අරුමුණක් ගනිද්දි මේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන අංග පහ ප්‍රධාන කොට ලෝකේ අරමුණකට සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමට අපේ මනස රැඳෙනවා. ඉදිරි කියන මොකද්ද? ඉන්ද්‍රිය කියලා. මේ සිහිය ප්‍රධානම සිහිය දැන් අපි අසීයෙන් කටයුතු කරන්නේ. සිහිය ප්‍රධානම, සද්ධාව ප්‍රධානම, සිහිය ප්‍රධානම, වීර්ය ප්‍රධානම, සමාධිය චිතේ එකඟකම ප්‍රධානම, නුවණ ප්‍රධානම කටයුතු කරන්න ඕනේ. ඒ මට්ටමට කියනවා සති ඉන්ද්‍රිය කියලා. මේ විදිහට කටයුතු කරනකොට මේ ධර්මතා පහම බලවත් වෙනවා. මොකද බල කියලා කියන්නේ අනුභවනත්වයෙන් බලන ප්‍රතිපක්ෂ ධර්මයකින් යටකරන බැරි අර්ථයෙන් බලවත් වෙනවා. අශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව යටකරන්න බෑ කියන තැනට එනවා. ලෝකෙ කිසිම කෙනෙකුට ධර්මයේ ශ්‍රද්ධාව යටකරන්න බැරි තරමට බලවත් වෙනවා. මොකද ඕනම දෙයක් සියෙන්ම මේ පංච ඉන්ද්‍රිය මේ ධර්මතා පහම මුල් කරගෙන දකින්න ගත්තට පස්සේ තමයි ලෝකේ යථා ස්වභාවය ඇත්තටම යට දකින්න ගත්තේ. ඒ හින්දා තමයි මේ ධර්මතා ටික තව හොඳට බලවත් වුණා. දැන් අශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව යට කරන්න බැරි හින්දා බලයි. අසීහෙන් සීහ යට කරන්න බැරි හින්දා බලයි. කුසීතකමට මේ වීර්ය යට කරන්න බැරි හින්දා බලයි. විසිරුණු බල කමත අසමාහිත බවට මේ සමාධිය යට කරන්න බැරි හින්දා බලයි. මෝඩකමට අවිද්‍යාවට මිච්ඡා දිට්ඨියට මේ ප්‍රඥාව යට කරන්න බැරි හින්දා බලයි. අන්නේ ඒ தත්ත්වෙට බලවත් වෙච්ච මේ ධර්මතා පහ මේ ධර්මතා පහද කියනවා. මොකද්ද බලවත් වුණාම තමයි බොජ්ජංග කියන තැන දක්වා කියන්නේ සත්‍ය සම්බොජ්ජංගය කියලා. එතකොට තියෙන්නේ මේ සත්‍ය බලයන තේරෙන්නේ ඒ විදිහට. ඒක විරි සම්බොජ්ජංගය කියන්නේ. එතකොට ධම්මචේ සම්බොජ්ජංගය කියනකොට මේ පච්චාවමයි තියෙන්නේ. සතර සතිපට්ඨාන ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වා මේ කරුණු එකින් එක එකින් එක වැඩෙන ක්‍රමය මේ තියෙන්නේ. සතිපට්ඨානය කියලා අපි සිහිය කියලා ආරම්භ කරපු තැන සම්මා සතිය කියලා කියන තැන දක්වා වැඩෙන ක්‍රමය මේ තියෙන්නේ. ඔය විදිහට. එතකොට විශේෂයෙන්ම ගත්තහම අපි කියන ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියලා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස තමයි මේ ධර්මතා සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් වඩනකොට ඒ දිගේ ප්‍රතිඵලය තමයි ඉන්ද්‍රිය කියන එක. ඉන්ද්‍රියයි කියන ධර්මතාවය වඩනකොට ඒකේ ප්‍රතිඵලය තමයි ඒ ධර්මතාවයෙන්ම බලවත් බව. ඒ දිගේ ප්‍රතිඵලය තමයි බොජ්ජංග කියන එක. ඒ දිගේ ප්‍රතිඵලය තමයි සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක. දැන් තමයි ඇත්තටම ඇත්ත පේන්නේ ලෝකෙ. දැන් අපි මෙච්චර කාලයක් හිත හිතා බලබලා හිතන යම් දර්ශනයක් ලැබගෙන නොවනින් බලබලා තපර්ජනය කළානේ. අපි ඉන්න තැන ඉඳලා ඇත්තටම ඇත්ත අපි දැකපු දේ පේන තැන දක්වා ගමන් මග මේ කියන්නේ. එකපාරටම පේන්නේ නැහැ. ඒ තව තියෙනවද ප්‍රශ්න?